கௌரவ எதிர்கட்சி தலைவர்,
Thank you, Mr. Deputy Chairman of Committees, for the opportunity given to me to say a few words in regard to this adjournment motion moved by the Honourable Dinesh Gunawardene. I do not wish to go into the technicalities of the agreement, sir. There have been some criticisms made. I think the government should look at whatever criticism has been made. I only want to refer to our two countries, Sri Lanka and Singapore, and their history over the past several decades. When Singapore attained independence, its general leader, the first Prime Minister of Singapore, wanted to model Singapore's development on Sri Lanka. Singapore was a backward city-state. He looked upon Sri Lanka as a country that was developing and flourishing after independence, with an efficient public service, with an efficient educational system, even at the university level, and he wanted to model Singapore's development on Sri Lanka. But over a period of time, it became clear that while Singapore was advancing in several areas and becoming a prosperous country, Sri Lanka was receding and going backwards. I've been reading the biography of Mr. Lee Kuan Yew, the Prime Minister of Singapore, and from what he says in his biography, it's clear he had been visiting Sri Lanka several times. Sri Lankan leaders have been visiting Singapore several times. Mr. Lee Kuan Yew met with Mr. Bandaranaike, SWRD Bandaranaike. He met with Mr. Dadisaranaike. He met with Mrs. Sribangu Bandaranaike. He met with Mr. Ranasinghe Premadasa. Before that, he met with Mr. J.R. Jayawardene. And all these leaders were asking Singapore to assist Sri Lanka in the matter of development. Well, unfortunately, such development did not take place. And why didn't such development take place? There was no agreement signed between Singapore and government of any one of the leaders I referred to in the past. What is the key to Singapore's success? Where has Singapore gone and where are we? I find, sir, that in the late 1960s, a few years after Singapore attained independence, its per capita income was US$500. Today, currently, its per capita income is US$55,000. 500 in the late 1960s, and 50 years later, US$55,000, which is an increase 100-fold, more than 100-fold. The per capita income of Singapore has increased 100-fold in the last 50 years. Where have we gone? What has happened to us? I'll tell you, sir, why Singapore has succeeded. In Singapore, good governance operates on five principles. One, meritocracy. You are judged on the basis of merit, not on the basis of political influence, not on any other consideration, but meritocracy. Two, ethnic harmony. In Singapore, you have Chinese, you have Malays, you have Tamils. There are four official languages in Singapore: English, Mandarin, Malay, and Tamil. That is a gift of recognition to all the people who live in Singapore. There is complete equality. There is no discrimination. Though there is no denial of anyone's entitlement. Three, clean government. Bribery is not tolerated. Corruption is not tolerated. From top to bottom, everyone has got to be clean, free from bribery, free from corruption. The rule of law. Fourth is the rule of law. The rule of law is strictly enforced, irrespective of who you are. You may be a big man, you may be a small man, but the rule of law is strictly enforced. And finally, social equity. Whether it be in the field of health, or in the field of education, or in the field of employment, or in the field of development, there is equity, there is equality. So these are the basic principles of which Singapore has developed. And it is because we haven't observed these principles. We haven't observed ethnic harmony. We have not brought about unity amongst our people. We have not observed meritocracy. We have not observed clean government. We have not observed the rule of law. And we have not observed social equity, that we have moved backwards. I think that is something that we must remember. We must improve. I read, sir, when I read this biography, there was a very interesting comment he made. Singapore had no port initially. Subsequently, he built a port in Singapore. He was asked a question, sir, as to whether he praised anyone for the miraculous development in his country. His answer was, I owe very much to the leftist politicians in Sri Lanka. He said, he was prompted to construct a harbour in Singapore to provide bunkering facilities to ships sailing around the world when the Colombo Harbour was constantly crippled due to trade union actions led by left politicians, and that was the beginning of Singapore's development. Our harbour was crippled through strikes organized by left politicians. And Lee Kuan Yew saw in that an opportunity to build a harbour in Singapore and supply facilities to ship them around the world. So that is their position. If Singapore has succeeded and we have not succeeded, these are the reasons why we have not succeeded. We have not been able to take our country forward because we have not governed our country on the basis of principles that are necessary, compulsory, essential to ensure proper economic development. When I listen to, sir, some of the criticisms made by some of my friends here, I was wondering whether we are looking a gift horse in the mouth. There is a story, sir, that when somebody presented another person with a horse, the horse was a gift. The other person, instead of thanking the gentleman who gifted the horse, looked in the mouth of the horse to find out whether the teeth were in good condition. Looking a gift horse in the mouth, a gift horse in the mouth, to see whether the teeth are in good condition. Singapore does not need a free trade agreement with us. Singapore has gone so far away from us. People in Singapore earn more than 100 times what we earn. Singapore doesn't need a free trade agreement with us. It is we who need a free trade agreement with Singapore. I would therefore urge the government, if there be any corrections that need to be made to the agreement, make those corrections, but implement the agreement for the benefit of our country. Use the expertise of Singapore. Use the technology that Singapore can provide you. Use the services that Singapore can provide you. And develop your country's economy, because this country needs to be developed. This country needs to go forward. Our people are suffering from a diminishing quality of life every day, every year, every week, every month, every year. We are moving backwards. We can't move backwards. This must end. We must start cooperating with countries that can be helpful to us. There's an agreement we have to sign with India, ETCA, Economic Technical Cooperation Agreement, that has not been signed. Why? Fear, prejudice, irrational thinking. You can't go on like this. You can't turn a blind eye to development taking place the world over in several countries. You must open out. You must have courage. You must have the confidence that you can engage with other countries, with development taking place in other countries, and benefit ourselves to such engagement, to such cooperation, to such coordination. We must abandon this attitude of fear, apprehension, and irrational thinking. I would therefore urge, sir, that subject to whatever corrections that need to be made in terms of the criticism leveled against the agreement, please implement the agreement without delay. And please give Sri Lanka an opening towards development. Thank you, sir.
ගරු නියෝජකාරක සභාපතිතුමනි, ශ්‍රී ලංකා සිංගප්පූර් නිදහස් වෙළඳ ගිවිසුම පිළිබඳව කල්තැබීමේ විවාදයට අවස්ථාව ලබා දීම ගැන සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා. ශ්‍රී ලංකාවේ ආර්ථිකයට බලපාන ඉතාම වැදගත් ගිවිසුමක් ගැන මේ සභාවත් ඒ වගේම ශ්‍රී ලංකාවේ සමස්ත ජනතාවත් දැනුවත් කිරීමට
ගරු මන්තුමා කතා
ගරු මූලාසන මන්ත්‍රීතුමනි, ශ්‍රී ලංකා සිංගප්පූර් නිදහස් වෙළඳ ගිවිසුම පිළිබඳව මේ සභාවත් සමස්ත රටේ ජනතාවත් දැනුවත් කිරීම සඳහා මේ විවාදය සියලු දෙනාම භාවිතා කරනු ඇතැයි කියන ඒ බලාපොරොත්තුවෙන්, විශේෂයෙන්ම මෙම ගිවිසුම විතරක් නෙමෙයි ඉදිරියේදී ලංකාව අනෙකුත් රටවල් සමග එළඹෙන ගිවිසුම් සාර්ථක කර ගැනීම සඳහා මෙම ගිවිසුම යොදාගත යුතුයි යන සංකල්පය උඩ තමයි අපි අද විවාදයට සහභාගි වෙන්නේ. එදා නිදහස ලබා ගන්නකොට ශ්‍රී ලංකාව හා සිංගප්පූරුව ගැන සංසන්දනය කරා නම් ශ්‍රී ලංකාවට වඩා ආර්ථික වශයෙන් දුර්වල රටක් හැටියට තමයි සිංගප්පූරුව එදා හැඳින්වුවේ. ශ්‍රී ලංකාවට තිබුණු සම්පත් එදා සිංගප්පූරුවට තිබුණේ නැහැ. එදා සිංගප්පූරුවේ ජනතාව ජාතීන් ආගම් වශයෙන් බෙදිලා කෝලහාල කරගෙන හරි අධ්‍යාපනයක් නැතුව තිබුණු අවස්ථාවක තමයි ඒ රටේ අගමැති වරේකු ලී කෝන් යූ මහතා එතුමා ලංකාවටත් ඇවිල්ලා ලංකාවේ සංවර්ධනය ගැන එතුමා අධ්‍යයනය කරා. ඒ වගේම ලෝක සංවර්ධනය, ලෝක බලවත් රාජ්‍යයන් කොහොමද වෙළදාම කරන්නේ, ඒ වෙළදාම තුළින් කුඩා රටක් වුණු සිංගප්පූරුව කොහොමද ශක්තිමත් රාජ්‍යයක් හැටියට ගොඩනැගෙන්නේ කියන ඒ සංකල්පයේ ඒ අධ්‍යයනය කරලා ලී කෝන් යූ මැතිතුමා ඒ රටේ ජනතාව දිගු ආර්ථික ගමනකට පෙළගස්සලා අද ඉතාම ලෝකයේ ආර්ථික වශයෙන් ශක්තිමත් රටක් හැටියට එතුමා ඒ සිංගප්පූරුව පරිවර්තනය කරා. එහෙම පරිවර්තනය කරපු සිංගප්පූරුවත් එක්ක තමයි අපි මේ වෙළඳ ගිවිසුම අපි අද අත්සන් කරලා තියෙන්නේ. අපේ විපක්ෂ නායකතුමා සඳහන් කර පරිදි සිංගප්පූරුවට ඇත්තටම වැඩක් නැහැ මේ ලංකාව වගේ රටක් එක්ක ඇවිල්ලා වෙළඳ ගිවිසුමක් ගන්න. සිංගප්පූරුවේ වෙළඳාම ගත්තොත් එහෙම ලංකාවට වඩා විශාල ගුණයකින් වැඩි. සිංගප්පූරුවට ඕනම රටක් එක්ක අද සාර්ථක ලෙස වෙළඳාම් කරන්නට ශක්තියක් තියෙනවා. සිංගප්පූරුවේ පුරවැසියෝ අද ලංකාවේ ජනතාවට වඩා ඉතාම ඉහළ වැටුප් ලබන, ඒ වගේම තාක්ෂණය සහ අනිකුත් ඒ දැනුම අතින් ඉහළ තත්ත්වයකට ඕනම ලෝකයේ රටකට ඒ සේවාවන් සපයන මට්ටමට පත් වෙලා තියෙන රටක් හැටියට අපි පිළිගත යුතුයි. මංගුවක් කලාවට විපක්ෂයට මේ කාර්යභාරය, මේ සංකල්පය එතුමන්ලා පංගුවක් කලාවට තේරුම් ගත්තත් මේ ගිවිසුම් තුළින් ඒ වගේම ගෝලීය ආර්ථිකයට අපි බද්ධ වෙලා ඒ තුළින් අපේ රටේ ජනතාව ශක්තිමත්ව ආර්ථික වශයෙන් නැගිටීම ගැන බියක් තියෙනවා. මොකද ඒගොල්ලන්ට බලය ආයමත් ලැබෙන්නේ නැහැ කියලා. ඒයින්ද තමයි අපි විශේෂයෙන්ම මෙම ශ්‍රී ලංකා සිංගප්පූර් ගිවිසුම ගැන අපි සියලු දෙනාටම කියනවා, එක් එක්කෙනා කියන දේවල් ඕනේ නැහැ. මේකේ ගිවිසුම හොඳින් අධ්‍යයනය කරන්න, හොඳින් කියෝල බලන්න මේකේ මොනවද හොඳ නරක තියෙන්නේ කියලා. මේකේ තුලින් ලංකාවේ විශේෂයෙන්ම ආර්ථිකය සහ වෙළඳාමට කොයිතරම් ශක්තියක් දෙන්න පුළුවන්ද කියලා විශේෂයෙන්ම හොයලා බලන්න කියලා මං සියලු දෙනාටම ආරාධනා. එදා අපි මතකයි අපේ ක්‍රිකට් කණ්ඩායම ටෙස්ට් වරම් නැතුව ඒ කාලේ ක්‍රිකට් ක්‍රීඩාවට ආපු හැටි. එදා අපි යනකොට හැම මැච් එකම පරාදයි අපේ ක්‍රිකට් ක්‍රීඩා කණ්ඩායම. එදා දිවංගත ගාමිණී දිසානායක මැතිතුමා එතුමා මේ රටේ ක්‍රිකට් ක්‍රීඩාව නංවන්නට එතුමා ටෙස්ට් වරම් අපිට අරන් දුන්නා. 96 වෙනකොට අපි ලෝක කුසලානේ දිනලා තමයි අපි එතන නැවතුනේ. ඉතින් ඒ හින්දා අපිට ඉතාම දිගු ගමනක් යන්න තියෙන ශක්තියක් තියෙන ජනතාවක් මේ රටේ ඉන්නවා. අපි දූෂණය වංචාව ඒ වගේම අපි තාක්ෂණය දූෂණය වංචාව නැති කළා තාක්ෂණය දැනුම පදනම් මත අපි ඉස්සරහට ගියොත් අපි ලංකාවක් හැටියට ඉතාම හොඳ ස්ථානයක විශේෂයෙන්ම ආසියාව කියන්නේ ඉදිරි වසර ගණනාවක් තුළ ලෝකයේ ආර්ථික වශයෙන් බලවත්ම වෙන කලාපය අද වෙනකොට ඉන්දියාව එක පැත්තකින් චීනය ඒ වගේම අනිකුත් ආසියානු රටවල් ආර්ථික වශයෙන් ඉස්සරහට යනකොට ඒගොල්ලන් එක්ක බද්ධ වෙලා අපේ ශක්තිය අපි යොදෝලා තරගකාරී ලෙස අපේ රට ගොඩනගන්න තියෙන අවස්ථාවක් තමයි මේ. ඉතින් ඒ හින්දා විශේෂයෙන්ම අපි කියනවා අපි වෙළඳාම මත ඒ වගේම අපනයනය මත පදනම් වුණු ආර්ථිකයක් තමයි මේ රජය අපි මේ රටට යෝජනා කරලා ක්‍රියාත්මක කරන්නේ. අපිට ඕනේ එක එක රටවල් වලින් ණය අරගෙන ඒ ව්‍යාපෘති ක්‍රියාත්මක කරලා හම්බන්තොට වරාය මත්තල ගුවන්තොටුපළ වැනි ආදායම් එන්නේ නැති ව්‍යාපෘති කරලා සංවර්ධනයක් රටට පෙන්නලා ඒකෙන් නැවත ණය ගෙවන්නුනාම අපේ රටේ මේ પરම්පරාව විතරක් නෙමෙයි ඉස්සරහට එන પરම්පරා ගණ්ඩාවක් ණය කරන ආර්ථික ප්‍රතිපත්තියක් අපේ රජය තුල නැහැයි කියලා මම මේ අවස්ථාවේදී කියනවා. ඒ වගේම විශේෂයෙන්ම අපි මේ නිදහස් වෙළඳ ගිවිසුම් තුලින් අපි මේ රටට ආයෝජනය ගේන්න ඕනේ. මේ රටට ආයෝජනය ගෙනාවොත් පමණයි අපේ තරුණ තරුණියන්ට රැකියා විශාල ප්‍රමාණයක් අපිට බිහි කරගන්න පුළුවන්. විශේෂයෙන්ම අනිත් රටවල් වලට සම්බන්ධ අනිත් රටවල් වල තියෙන තාක්ෂණය උපයෝගී කරගන්න අනිත් රටවල් හා සමාන වැටුපක් ගන්න පුළුවන් අනාගතයක් අපේ තරුණ පරපුරට අපිට ලබා දෙන්න පුළුවන් මේ ගෝලීය ආර්ථිකය සමග සම්බන්ධ වුණොත් පමණයි. පංගුවක් කට්ටිය කියනවා අපි මේ ලංකාව මේ දූපත තුලට වෙලා අපි අපේම වෙළඳාමක් අපි නම්බගමු අපි ඉස්සරහට යන් කියලා. නමුත් අපි ලෝක වෙළඳපොළ ලෝක ජනගහනය බලපුවම අපේ රටේ ඉන්න ඉතාම කුඩා ජනගහනයක්. අපේ රටේ ඉන්න ඒ ජනගහනය ඊට වඩා අපි ලෝකෙට අපි විවුර්ත කරලා ඒ ජනගහනයේ තියෙන ශක්තිය
තුළින්
ඒ හින්දා ඒ ශක්තිය තුළින් අපිට ඉස්සරහට යන්න අවස්ථාවක් මේ අවස්ථාවේදී අපිට හම්බෙලා තියෙනවා. ඉතින් ඒ හින්දා විශේෂයෙන්ම අපි මතක් කරන්න ඕනේ මේ ගිවිසුම තුළින් කිසිම වෘත්තිකයකට නිදහසේ මේ රටට එන්න බෑ. සිංගප්පූරුවේ හෝ අනිත් රටවල් වලින් බියක් ඇති කරලා තියෙනවා ඒ වෘත්තිකයෝ. ඒගොල්ලන් මේ රටට ඇවිල්ලා අපේ රටේ ඒ වෘත්තිකයන්ගේ රස්සාවල් ගනී කියලා. නමුත් අපි කියන්න කැමති සිංගප්පූරුවේ ඉන්න ඕන නම් මෙහෙ ඇවිල්ලා මොනවා කරන්නද? ඒ හින්දා මේකට බිය වෙන්න ඕනේ නැහැ. ඒකේ ලංකාවේ නීති රීති තියෙනවා. මේ ගිවිසුමෙන් ඒ කිසිම ඒ අයිතියක් ඒ රටේ පුරවැසියන්ට දීලා නැහැ. ඉතින් ඒ හින්දා ඒ සියලුම ආරක්ෂා කිරීමට අවශ්‍ය පියවර රජයක් හැටියට අරන් තියෙනවා. ඒ වගේම පූර්ණ කැබිනට් අනුමැතිය ඒ වගේම අතිගරු ජනාධිපතිතුමාගේත් අගමැතිතුමාගේ පූර්ණ ආශිර්වාදය ඇතිව මේ ගිවිසුම අපි ක්‍රියාත්මක කරනවා කියමින් අවසන් කරනවා.
මම මේ ස්තුති ගරු විමල් වීරවංශ මන්තුම ඔබතුමාට විනාඩි 8ක් තියෙනවා.
ඔබතුමා අතිරේකව මට දෙකක් දෙයි කියලා විශ්වාස කරනවා. ගරු මුරාසනාරුඩ මන්ත්‍රීතුමනි, දැන් මේ කතාවට මේ ගිවිසුම ගැන කතාවට එන්න කලින් මේ රටේ අග්‍රාමාත්‍යවරයා මං අහගෙනයි ඒ රූපවාහිනී නාලිකාවලින් යනවා. ඊයේ පෙරේදා පහුගිය අවුරුදු 3 ඇතුලේ මේ රටේ ආර්ථිකයේ 30%කින් කඩාගෙන වැටිලා කියලා. කවුද කියන්නේ? රටේ අගමැති. ඊට කලින් රටේ ජනාධිපති කිව්වා UMP ආණ්ඩුව මේ රටේ ආර්ථිකය කාලා විනාශ කළා කියලා පහුගිය මැතිවරණ කාලේ. දැන් රටේ අගමැතිම කියනවා 30%කින් ආර්ථිකය කඩම් වැටිලා කියලා. ඒ අගමැතිතුමාම කියනවා මිනිස්සු අතරේ සල්ලි නැහැ කියලා.
දැන් මේ තමයි මේ රට සුඛිත මුදිත කරන්න මීට අවුරුදු 3කට කලින් 2015 ජනවාරි 8ට කලින් ලොකු පච්ච වපුරලා මිනිස්සුන්ගේ ගුණාට අන්දලා බලයට ආපු අගමැති අවුරුදු 3කට පස්සේ කියන කතාව. දැන් මෙතුමත් මේ ගිවිසුමේ අන්තර්ගත කරුණු ගැන මොනවත් කතා නොකර මේ සිංගප්පූරුව ගැනයි සිංගප්පූරුවේ දියුණුව ගැනයි අපේ රටේ විදේශ ආයෝජන ගැනීම වැදගත්කමයි ගැන බොහොම ලස්සන සුරංගනා කතාවක් කිව්වා. ඕවා ඕවට අපි කියන්නේ නිකම් බොරු නෙවෙයි වොක්ස්වැගන් බොරු කියලා. ඔවට කියන්නේ දැන් මේ රටේ තරුණ පරම්පරාව කියනවා තමුන්වහන්සේලාගේ බොරු වලට වොක්ස්වැගන් බොරු. ඒ නිසා මෙහෙම ආණ්ඩුවක්. දැන් ඒ විතරක් නෙමෙයි මංගල සමර බීර අමාත්‍යවරයා ඊයේ කියනවා මේ රටේ කුඩු ව්‍යාපාර කරන්නේ බෞද්ධ සංවිධානවල ඉන්න අය රොටරි එකේ තම ලයන්ස් එකේ ඉන්න අය කියලා. හැබැයි රොටරි එකේ ලයන්ස් එකේ ඉන්න එතුමාගේ පැලන්තියගෙන් මේකට පීඩනයක් එල්ල වුණාම එතුමා ප්‍රකාශයක් නිකුත් කරනවා මං රොටරි සහ ලයන්ස් දෙක ගැන එහෙම කිව්ව එකට සමාව ගන්නවා කියලා. හැබැයි අර බෞද්ධ සංවිධානය ගැන කියපු එකට එහෙම කියන්නේ නැහැ. ඒකෙන් පේනවා තමුන්වහන්සේලාගේ ආකල්පය. ආණ්ඩුවක් හැටියට තමුන්වහන්සේලාගේ ආකල්පය. ඒ විතරක් නෙමෙයි. දැන් ගරු කතානායකතුමනි මට දැනගන්න ලැබුණා net fm නාලිකාව එක්තරා ප්‍රවෘත්තියක් පළ කරලා තියෙනවා මේ රටේ දැනට විශාල වශයෙන් සාකච්ඡාවට භාජනය වෙන කාරණයක් ගැන. ඒ ප්‍රවෘත්තිය තමයි කැලණිය පැත්තේ මේ කේරළ ගංජා ජාවාරමේ යෙදෙන මද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන එක්තරා පුද්ගලයෙකුට ඒ සම්බන්ධව පළ කරපු ප්‍රවෘත්තියක් ඒක ගලවන්න කියලා ඒක අයින් කරන්න කියලා ආණ්ඩුවේ එක්තරා අමාත්‍යවරයෙක් ඒ ආයතනයට දැන් බලපෑම් කරනවා. මොකද්ද මේ ප්‍රවෘත්තිය? පෑලියගොඩ ක්‍රිස්ටෝ සහ නයනදිත්ට සහය දෙන ඇමති. මෙරට තුල ක්‍රියාත්මක වන කේරළ ගංජා ඇතුළු මද්‍රව්‍ය ජාවාරම පිටපස සිටින ප්‍රබල ජාවාරකරුවන් පිරිසකට සහාය ලබා දෙන අමාත්‍යවරයෙකු පිළිබඳ තොරතුරු ලැබී තිබෙනවා. net news වෙත වාර්තා වන පරිදි අදාළ ජාවාරම් කරුවන් අත්අඩංගුවට පත් වූ අවස්ථාවේදී ඔවුන් මුදාහැරීමට පවා මෙම අමාත්‍යවරයා පොලිසියට බලපෑම් කර ඇතැයි සඳහන්. අරුණත්නායක නොහොත් පොලිස් නමින් හඳුන්වන එවැනි එක් අයෙකු එම අමාත්‍යවරයාගේ ආරක්ෂක අංශයට සම්බන්ධව සිටින බවද වාර්තා වෙනවා. ඉකුත් තුන්වැනිදා කේරළ ගංජා සමග අත්අඩංගුවට පත් වූ ගිහාන් සඳරුවන් නැමැත්තා මුදාහැරීමට පෑලියගොඩ නීතිය බලගැන්වීමේ ඒකකයට අදාළ අමාත්‍යවරයා බලපෑම් කර ඇති බවයි පැවසෙන්නේ. කේරළ ගංජා ජාවාරමෙන් නිරත ප්‍රබලයින් ලෙස සැලගෙන පෑලියගොඩ ක්‍රිස්ටෝ සහ නයනදිත්ට මෙම අමාත්‍යවරයාගේ උදව් උපකාර ලැබෙන බවද සඳහන්. මෙම ජාවාරම් කරුවන් සියුදනා ප්‍රබල පාතාල ක්‍රියාකාරිකයෙකු ලෙස සැලකෙන මල්ලත්තේ මංජු නැමැත්තාගේ ගෝලයින් බවයි වාර්තා වන්නේ. මේ අතර ඉක්ුද්දා යුද හමුදාපතිවරයාට ලබා දුන් සේවාදිගුව සම්බන්ධයෙන්ද මෙම අමාත්‍යවරයා ජනාධිපතිවරයාට සිය විරෝධය පළ කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළා. දැන් මෙන්න මේ කියන අමාත්‍යවරයා net fm නාලිකාවට තර්ජනය කරනවා මේ ප්‍රවෘත්තිය ගලවන්න කියලා. කවුද මේ අමාත්‍යවරයා? කවුද ජනාධිපතිවරයා යුද හමුදාපතිගේ සේවයේ දිගු කරාට අකමැති වෙච්ච අමාත්‍යවරයා? වෙන කවුරක් නෙවෙයි සරත් කොම්සේක අමාත්‍යවරයා. මෙයා තමයි net fm නාලිකාවට මේ තර්ජන කරන්නේ. දැන් තමුන්වහන්සේලා එක පැත්තකින් මද්‍රව්‍ය ජාවාරම අනික් පැත්තෙන් මේ රටේ සංස්කෘතියට ගහනවා මේ රටේ ආර්ථිකයේ 100%කින් කඩාගෙන වැටලයි කියලා රටේ අගමැතිව පිළිගන්නවා. ඒ අල්ලපනල්ලේ මලික් සමරවික්‍රම මහත්තයා ඇමති මණ්ඩලයටත් කොකා පෙන්නලා ජනාධිපතිවරයටත් කොකා පෙන්නලා. අනේ මන් දන්නේ අපේ රටේ කරුමෙට රටේ ජනාධිපති මේව පත්තරවල ගියොත් විතරයි දන්නේ තමුන්වහන්සේලාගේ ජනාධිපති. ජනාධිපතිගේත් කොකා පෙන්නලා. එහෙම තමයි දැන් මේ ගිවිසුම ගහන්නේ. ගරු මූලාසනහරුවට මන්ත්‍රීතුමනි මෙතන අපේ පක්ෂපාත දේශපාලන නෙවෙයි අපි මේ කියන්නේ. තමුන්වහන්සේලා හිතන්න එපා තමුන්වහන්සේලා කියන හොඳ දෙයකට හොඳයි කියලා කියන්න බැරි තරම් දේශපාලන කුහකයෝ අපි කියලා. ඒ දේශපාලන මත වෙනස්කම් මොනවද තිබුණත් හොඳක් කරත් හොඳයි කියලා කියන්න අපි ලෑස්ති. හැබැයි මේකෙන් වෙන්නේ තමුන්වහන්සේලාගේ දරුපැටවුන්ට පවා සහ ගහනවා මේ කරන්න යන ගිවිසුමෙන්. මේ ගිවිසුම බලංගු වෙන්න දුන්නොත් බලාත්මක වෙන්න දුන්නොත් දරුවෙක් මල්ලෙක් නැති අයියලට මේ වගේ කොට වැඩක් නැහැ. ඒ උනාට මෙතන ඉන්න බහුතරයකට ආණ්ඩුවේ ඉන්න බහුතරයකට දරු මල්ලු ඉන්නවා. ඒ තමුන්වහන්සේලාට දැනෙන්න ඕන මේක කරොත් මොකද්ද වෙන්නේ කියලා. දැන් මෙතන කියනවා මෙතන බොහොම හොඳ අපූරු කතා කියලා යනවා මලික් සමරවික්‍රම ඇමතිතුමා. පුදුම වාසනාවකට එතුමාගේ මේ ගැන සාකච්ඡාවට ජනතා විමුක්තිනේ සහෝදර කිසිවෙක් මේ සභාව ගැබේ නැහැ ගරු මන්ත්‍රීතුමනි. මලික් සමරවික්‍රම අමාත්‍යවරයා වෙනුවෙන් ලබා දෙනු ලබන මේ සුහදශීලී අනුග්‍රහකත්වය ගැන ඇත්තටම මේක නිකන් හිතා ගන්න බැරි දෙයක්. ඒක අතුරු කතාවක් පොඩි යලකට ගියේ. දැන් ගරු මූලසනාරුවට මන්ත්‍රීතුමනි දැන් බලන්න මේ සිංගප්පූරුව කියන්නේ අප සිංගප්පූරුව බහඬ හරහා අපේ වෙනද පොළට ගෙන්නන්. අපි සිංගප්පූරුවට අපනයනය කරපු බහඬ වලට බදු ගහලා තිබ්බේ නැහැ. සිංගප්පූරුවට සාමාන්‍යයෙන් ගේන බහඬ වලට 99%කටම බදු ගහන්නේ නැහැ. එතකොට අපේ පැත්තෙන් සිංගප්පූරුවත් එක්ක වෙළඳ ගිවිසුමකට යන්න විශේෂ උවමනාවක් තිබ්බේ නැහැ. අපේ නිෂ්පාදකයා අපනයනය කරනවා නම් සිංගප්පූරුවට යම් කිසි බහඬයක් ඒකට බදු නැතුව තමයි වෙළඳ පොළට ගියේ. ඒ නිසා අපට ඕන කමක් තිබ්බේ නැහැ. හැබැයි සිංගප්පූරුවෙන් එන බහඬ වලට අපි බදු අය කළා. ඒ බදු අය කරා. දැන් මොකද්ද මේ ගිවිසුමෙන් වෙන්නේ? අපි දෙනවා බදු සහන. අඩුම තරමෙන් මේ ගිවිසුම වළංගු බලාත්මක වුණොත් අඩුමතරමින් මේ ගිවිසුම නිසා අවම වශයෙන් රුපියල් මිලියන 1600ක ආනයනික බදු ආදායමක් වාර්ෂිකව නැති වෙනවා. දැන් මෙතන කියනවා මේ දේශීය කර්මාන්ත නැගන්නලු මේකෙන් දේශීය කර්මාන්ත නැගන්න බෑ. මේකෙන් දේශීය කර්මාන්ත නැගන්න හැකි වෙන්නේ නැහැ. දැන් භාණ්ඩවලට මේකෙන් බදු සහන හම්බ වෙනවා. මේකේ තියෙනවා V. මේ බදු සහන හම්බ වෙන ලයිස්තුවර තියෙනවා ගරු මුලසනාරුවට මන්ත්‍රීතුමනි V. සිංගප්පූරුවේ කොහෙද V වවන්නේ? කොහෙද හාල් හදන්නේ සිංගප්පූරුවේ? මේකේ මොකද්ද තේරුම් ගන්න? තායිලන්තය, මියන්මාරය වගේ රටවල සමහර කාලවලට හාල් අතිරික්තයක් එනවා. බොහොම අඩු මිලට පුළුවන් ඒ හාල් සිංගප්පූරුව හරහා දැන් වෙළඳපොළට ගේන්න. තමුන්වාසලා කියනවා 130ක එකතු කළා ගයක් තියෙන ඕන සිංගප්පූරුව ඇතුළේද? එහෙම නැත්තම් බෑ කියලා. 130ක කෙහෙල් මල එකතු කළාද නැද්ද නෙවෙයි. හාල් උරේට දානවා මේ මේඩ් ඉන් සිංගප්පූරු කියලා. ඔය උරේ දාලා එන එක තමයි තමුන්වාසලා කියන්නේ එකතු කළා ගය කියලා. මේ රටේ කෘෂිකාර්මික නිෂ්පාදකයාට පවා සාධාරණ මිලක් ගන්න බැරි වෙනවා. ගොවියට මේ ගොවිතැන අතහරින්න වෙනවා. ඒ විතරක් නෙවෙයි. රැකියාව වෙළඳපොළ බලන්න. මෑන් පවර් සමාගම් වලට ලංකාවට එන්න දෙනවා. ඉන් දකුණු ඉන්දියානුවන්ට පුළුවන් ඕනනම් සිංගප්පූරුවේ ලියාපදිංචි වෙන මෑන් පවර් සමාගම කරහා ලංකාවේ ශ්‍රම වෙළඳපොළට එන්න. එතකොට වෙන්නේ මොකද? දැනට මේසන් වැඩ කරන මිනිස්සෙක් රුපියල් 2000ක් දවසක වැටුපට ගන්නවා නම් අර මෑන් පවර් සමාගම් වලින් තොගයට එන්න ගත්තම ශ්‍රමිකයෝ ඒ 2000 වැටුප රුපියල් 1000ට අඩු වෙනවා, 750ට අඩු වෙනවා. ශ්‍රමයේ වටිනකම බහිනවා. දේශීය වශයෙන් මේ රටේ දරුවන්ට රැකියාව උපදවනවා නෙවෙයි, තියෙන රස්සා ටිකක් නැති වෙනවා, කරන රස්සාවට හම්බෙන ගානක් තට්ටු කරනවා මේකෙන්. තමුන්වහන්සේලා සුරංගනා කතා කියලා මේ අපරාධේ සුද්ධ පවිත්‍ර කරන්න නම් හදන්න එපා. ඒ විතරක් නෙවෙයි, ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, දැන් වෘත්තිකයන්ට විවිධ වෘත්තිකයන්ට මේ රටේ රැකියාව වෙළඳපොළට එන්න පුළුවන් ක්‍රමවේද වලින් ඒව වෙනස්. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, ක්‍රමවේද නැත්නම් මේ රටේ සිංගප්පූරුව නම් ඒ අපේ ඕන වෘත්තිකයෙකුට සිංගප්පූරුව ඇතුළට යන්න බෑ. සිංගප්පූරුවට ඒවට නවත්තන්න ඕන නම් නවත්තන්න පුළුවන් ක්‍රමවේදත් දහදාගෙන තියෙනවා. අපි ඒ තරම් අපේ ආරක්ෂාව වෙනුවෙන් ගත යුතු පියවර අරගත්තු රටක් නෙවෙයි. එතකොට මොකද වෙන්නේ? ඒ වෘත්තිකයන් නිදහසේ ගලාගෙන ඉන්න පටන් ගන්නවා. ඒ වෘත්තිකයන්ට මේ රටේ රැකියාව අවස්ථා ටික යන්න පටන් ගන්නවා. මේ රටේ වෘත්තිකයන්ට සිංගප්පූරුව රස්සාව කරන්න නෙවෙයි, ලංකාවේ කරපු රස්සාවට තට්ටු වෙන තත්ත්වයක් මේ කිවිසුම ක්‍රියාත්මක වීම සමග ආරම්භ වෙනවා. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, ඒ විතරක් නෙවෙයි, තමුන්වංශ කල්පනා කරලා බලන්න. දැන් න්‍යෂ්ටික අපද්‍රව්‍ය මලික් සමරවික්‍රම අමාත්‍යවරයා හදන්නේ ලංකාව දකුණු ආසියාවේ මීතොට මුල්ල බවට පත් කරන්න. මම පැහැදිලිව අවධාරණය කරනවා ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මෙන්න තියෙනවා 362 69 200 කියන අංකෙන් තියෙන මේ කිවිසුමේ ඖෂධ සමාගම් වල බැහැර කරන ලද අපද්‍රව්‍ය 300 825 2000 කියන අංකෙන් තියෙන්නේ නාගරික අපද්‍රව්‍ය, 38 25 2000 කියන අංකෙන් තියෙන්නේ මලපහ අපද්‍රව්‍ය, 38 25 3000න් තියෙන්නේ රෝහල් රසායනික අපද්‍රව්‍ය, 811 299 බිංදු 2න් තියෙන්නේ බැරලෝහ, 28 444.3න් තියෙන්නේ විකිරණ අපද්‍රව්‍ය. මේක තමුන්නාන්සලගේ අපි ජීවිතවල මැරලා යයි. අපේ දරුපැටවුන්ට විකිරණ අපද්‍රව්‍ය වලින් බැටකාල මැරෙන්න වෙන අනාගතයක් මේකෙන් හැදෙන්නේ. ඒ නිසා මේක සුද්ධ කරන්න යන්න එපා. මේකට මේක පිරිපහදු කරන්න යන්න එපා. මේ අපරාධයට උඩගෙඩි දෙන්න එපා. තමුන්නාන්සල මෙතනම කිව්වා කරුණාකරලා ආපහු ගිහිල්ලා මේක අධ්‍යයනය කරලා හෘද සාක්ෂියෙන් අහන්න මේක ඉඩ දෙන්නමද නැද්ද කියලා. අන්න එහෙම තීරණය ගන්න. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි,
ඔබතුමාට විනාඩි 2ක් තියෙනවා.
හොඳයි. දැන් ඇමතිතුමා කියනවා මේක කිවිසුමේ තිබ්බට එහෙම එන්නේ නැහැලු. එහෙම එන්නේ නැත්තම් මොන බම්බුකටද මේක දාන්නේ? නොදා ඉන්න තිබ්බනේ. ඒක එහෙම එනවා. ඊළඟට කියනවා මෙන්න, ඊළඟට සේවා 94.10. ඒ කියන්නේ තොග රැස් කිරීම. දැන් නැස්තික අපද්‍රව්‍ය ආවම තොග රැස් කිරීම වෙනම 94.20 එක රැස් කිරීම, 94.30 විදුලි බලය නිපදවීම අපද්‍රව්‍ය වලින්. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මේ කරන්න හදන්නේ මොකද්ද? ඖෂධ දැන් චීනය, විශේෂයෙන්ම චීනයේ වර්තමාන ජනාධිපතිවරයා චීනයේ තිබෙන විවිධ කර්මාන්තවල මේ නැස්තික අපද්‍රව්‍ය, එහෙම නැත්නම් නාගරික අපද්‍රව්‍ය, රෝහල් රසායනික අපද්‍රව්‍ය වගේ දේවල් ඒ රටේ පරිසරය ගැන හිතලා ඒ අපද්‍රව්‍ය චීන භූමිය තුල ඇතුළත් කරන එක වළක්වලා නීති ගෙනල්ලා තිනවා. දැන් චීන කර්මාන්ත ශාලා බොහොමයකට තියෙන ප්‍රශ්නේ මේ අපද්‍රව්‍ය කොහෙටද ගෙනියන්නේ? ලෝකෙ කිසි රටක් මේ අපද්‍රව්‍ය ගේන්න ඉඩ දෙන්නේ නැහැ. මේ තමයි එකම රට මලික් සමරවික්‍රම ඇමතිවරයා ඒ නිලධාරීන් මේ කිවිසුම බලාත්මක වෙන්න ඉඩ හැරියොත් සාප වෙනවා. ගරු කාර මූලසනාරූඪ මන්ත්‍රීතුමනි, බලන්න මේ බැරලෝහ අපද්‍රව්‍ය ආවම, රෝහල් රසායනික අපද්‍රව්‍ය ආවම, විකිරණ අපද්‍රව්‍ය ආවම, මලපහ අපද්‍රව්‍ය ආවම, නාගරික අපද්‍රව්‍ය ආවම, ඖෂධ සමාගම් වල බැහැර කරන ලද අපද්‍රව්‍ය ආවම කොහෙද මේවා තියෙන්නේ? කොහෙද මේවා තියෙන්නේ? ගරු මූලසනාරූඪ මන්ත්‍රීතුමනි, මේ රට දකුණු ආසියාවේ කුණුගොඩ බවට පත් කරන්න අපද්‍රව්‍ය ආගාරය බවට පත් කරන එකයි මේ කරන්නේ.
මම මෙතන ඉස්සල්ලා තේරුම් කළ දුන්නා මේ විදිහට මේ අපද්‍රව්‍ය එන්න බෑයි කියලා. මෙතුමාට තේරෙන්නේ නැත්තම් මට ඒක කරන්න දෙයක් නැහැ. නිකං
අද දරු හැමතුම ඔබතුමාට තව
කිසිම
විනාඩියක්
ඒකේ ගේන්න මම ඉස්සල්ලා මම කිව්වා කොහොමද ගේන්න බැරි වෙන්නේ.
දරු රාජ්‍ය හැමතුමා
ඉතින් අපි
ඒ මෙතන තේරෙන්නේ නැති ප්‍රශ්නයක් තියෙන්නේ. තේරෙන්නේ නැත්තයි තියෝ
තේරෙන්නේ. දරු විමල් වීරවංශමන්තුමා
තේරෙන්නේ නැයි පස්සේ කියන්න.
ගරු විමල් වීරවංශමන්තෝ
තේරෙන ටික අපි කියන්න. ගරු මුලසනාරුවේ මන්ත්‍රීතුමනි මම අහන්නේ මගේ සරල ප්‍රශ්නේ. මේක ගෙන්නේ නැත්තම් මොකද ගිවිසුමේ දාන්නේ? මොන ගිවිසුමකද දාලා තියෙන්නේ මේ විදිහ අපද්‍රව්‍ය ගේනවා කියලා? නිකන් කොලේ වහන්න හදන්න එපා. මේ රටේ අහිංසක මිනිස්සුව ගොනා ගන්න හදන්න එපා.
ගරු මන්තුමා ඔබතුමාගේ
ඕනෙන් බලන මිනිහට තමුන්වංශල කියන එක ඇත්තයි කියලා හිතනවා. UMP කාර්යයට හිතනවා අපේ අමතුමා කියපේක ඇත්තයි ඒ හින්දා
අපද්‍රව්‍ය
ගේන්න බෑ කියලා.
ගරු
ගේන්න බැරි නම් මොකටද
ගිවිසුමේ දාන්නේ? ඔබතුමාගේ කාලය අවසන්.
කාලය මට කරුණා කරලා දෙන්න. මගේ කාලය මට කරුණා කරලා දෙන්න.
වෙන එකේ
කාලය. ඒ නිසා ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි මෙතන මේ මොකද්ද වෙන්නේ? මේ තමයි රිගේනින් ශ්‍රී ලංකා න්‍යාය
පත්‍රය. විනාඩි කීයක් අවශ්‍යයි?
ඒක සුමත් සම් කරලා එහෙන් ගන්න එහෙන් ශ්‍රමිකයෝ ගේන්න බැලුවා. සේවා ආර්ථිකය ගිල ගන්න බැරුවා. ඒක පොඩ්ඩක් මේ රටේ විරෝධය නිසා ලැත්තනම ලොප් වෙච්ච හන්දා සිංගප්පූරුව එක ගහලා ගිවිසුම ඒ වැඩේ වෙන පාරකින් කරන්න පටන් ගත්තා. කැතයි තමුන්වංශලට කීයක් හරි හම්බ වෙන්නේ නැති මේ කරපු ද්‍රෝහි ගිවිසුම අස්සන් කිරීමට. ඒ ගත්තු මුදල් වලට සාප වෙනවා. ඒ ගත්තු මුදල් වලට සාප වෙනවා. මගේ කාලය දෙන්න බෑ ගරු කරග ගරු මුලසනාරුගේ මන්ත්‍රීතුමනි. මගේ කාලය දෙන්න
බොරු කරන එක. ඒක හැමදාම මේක තමයි. හැමදාම දේශා කරේ බොරු කියන අය බොරු කරන එක තමයි මෙතුමගේ රස්සාව.
ගරු විමල් විරවංශ
මන්ත්‍රීතුමා දෙන්න. ගරු මුලසනාරුගේ මන්ත්‍රීතුමනි කියනකොට රිදෙනවා. මේවා කියන්න තමුන්වංශලා එක එක්කිනාව එක එක්කිනා. දැන් මගේ කාලය දෙන්න ගරු මුලසනාරුගේ මන්ත්‍රීතුමනි.
එතුමා බරපතල චෝදනා කරා ඇමෙත්තුමා මුදල් ගත්තයි කියලා මේකට. එතුමා ඒක ඉල්ලාස් කර ගන්න ඕනේ මෙතන. එතුමා මොනවද කියන්නේ සාක්කිය?
හරි. ගරු මුලසනාරුවේ මන්ත්‍රීතුමනි මේ වගේ රටට අහිතකර ගිවිසුමක් මුදල් නොගෙන අස්සම් කරා නම් මේ ඇමතිතුමා මෙතුමා මාර ඇමතිතුමෙක්. අම්මප මල් තියලා වඳින්න ඕන. මේ රටට මෙච්චර හතුරුකම් කරලා මෙච්චර හතුරුකම් කරන ගිවිසුමක් අස්සම් කරනවා නම්
මේකම
වාසියක් නැතුව
වැඩිපුර විනාඩි 3ක් දිය දෙනවා.
මේම වාසියක් නැත්තම් මේ අපරාධය මේ රටට කරන්නේ නැහැ. මේ රටේ වෘත්තිකයෝම පාවලා දෙන්නේ නැහැ. මේ රට කසල ගොඩ බබට පරිවර්තනය කරන්නේ නැහැ. තමුන්නාන්සලට රටේ අනාගතය ගැන හැඟීමක් නැහැ. මේ රටේ ඉදිරි පරම්පරාව ගැන වගකීමක් නැහැ. ඉදිරි පරම්පරාවක් ගැන වගකීමක් නැති තමුන්නාන්සලට ඕන
මහත්මයාට දාන්න
බයිකට අස්සම් කරන්න පුළුවන්.
Serious accusation. He has made a very serious accusation. We have not come here to make money like he has done. And he has come here by making money here. We have made our money and come to this chamber.
That's not a point of order. Garu Vimal Viranth Mantra.
Garu Mulasanaruda Mantri Tumani. E nisa tamunnaanse gatte naththam gatte naha kiyanda.
Obutumage kaalaya vinadi 3ක් gatte
naha kiyanda.
Wadipura diya thiyena awasan.
Gatte naththam gatte naha kiyanda. Gat oh man kiyana gatta kiyala. Gatta thamai.
ගරු මන්තුමා ඔබතුමාගේ කාලය අවසන්.
අර්ජුන මහේන්ද්‍රන් වරගේ එනවද? අර්ජුන මහේන්ද්‍රන් වරගෙන එනවද?
ගරු විමල් වේවංශ මන්තුමා ඔබතුමාගේ කාලය අවසන්. විනාඩි 3ක්
වෙනකොට. ඒ නිසා ගරු මුලසනාරුවේ මන්ත්‍රීතුමනි මම අවසන් කරනවා. දැන් හෙට අනිද්ද එනවා තව පනතක්. ඉඩම් ටික
සුද්දන්ට විකුණන්න
විදේශිකයන්ට විකුණන්න. සුද්දන්ට ඉඩම් ටික ගන්න දෙනවා. මෙහෙන් මේ වාරිනවා. මේ රට නැතිබංග කරන ගමන මේ යන්නේ. මේ දේශද්‍රෝහි ආණ්ඩුවට මේ අනතුරුදායක ක්‍රියාමාර්ගයෙන් නොගෙන වහාම නතර කරන්නේ.
ගරු මූලාසන මන්ත්‍රීතුමනි දැන් එතුමාගේ නායකයා සල්ලි අරගෙන නිව්යෝක් ටයිම්ස් එකේ ගියා. ඒ සල්ලි කොහමද ගත්තේ
කියලා
ඒ වගේ ඔප්පු කරන්න කියන්නේ.
ගරු නලින් බණ්ඩාර ජයමහා මන්ත්‍රීතුමා විනාඩි 8ක් තියෙනවා.
ඔබතුමාට ස්තුතියි. මම හිතන්නේ මේ කුණු ගැන කතා කරද්දී කාණු කටෙක් ගැන කුණු චරිතයක් ගැන අපිට සීන වෙලාවේ කතා කරන්න ලැබී ස්තුතිවන්ත වෙනවා. ගරු මුලාසන මන්ත්‍රීතුමනි මේ ගිවිසුම යටතේ අපේ ලංකාවේ කුණුත් යවන්න පුළුවන් සිංගප්පූරුවට. එතකොට අපි මේ ගිවිසුමෙන් ඉස්සල්ලාම අරන කුණු බක්කිය තමයි එහා පැත්තේ දැන් කතා කරුවේ. ඒ කුණු බක්කිය ඉස්සල්ලාම සිංගප්පූරුවට යවලා තමයි මේ ගිවිසුමේ අපි වැඩ පටන් ගන්නෙ. ඔබතුමාට මම කියන්න කැමතියි මේ උපාය නුවණ කියලා එකක් තියෙනවා. උපාය නුවණ බුදුහාමුදුරුවෝ මේ ගැන කියලා තියෙනවා. මේ උපාය නුවණ හින්දා තමයි මේ විදිහට මේ ගිවිසුමට මේවා අතුලත් කරලා තියෙන්නේ. දැන් ඔබතුමාට මෙතුමාලා කියනවා වී සහ පොල් ලංකාවට ගේන්න පුළුවන් කියලා. වී සහ පොල් ගේන්න පුළුවන් කියන්නේ බදු සහනයට ඇතුළත් වෙලා තියෙනවා. මේ බදු සහනයට ඇතුළත් වෙලා තියෙනවා. හැබැයි ගරු මුලාසනාරුවේ මන්ත්‍රීතුමනි දැනුත් වී සහ පොල් ඕනනම් ඒ බදු ගෙවලා ගේන්න පුළුවන්. හැබැයි ගේන්න පුළුවන්ද? බෑ. මොකද සාක නිරෝධායන පනත යටතේ ගේන්න බෑ. එහෙනම් බදු සහනය දුන්නා කියලා වී හෝ පොල් හෝ ගේන්න බෑ මොකද සාක නිරෝධන පනතේ ඇත්තේ එතන නතර වෙලා තිනවා ඒ නිසා මේ HS කෝඩ් එකට මේක ඇතුළත් වුණා කියලා අර පැත්තෙන් ගේනකොට බෑ එතන බැරියර් එක තිනවා හැබැයි අපි උපාය නුවණ යොදලා අපි 180ක් 180ක් බදු සහනේ දෙද්දි 120ක් බදු සහන නොදෙද්දි ඒ 120 ඒ 120 ඇතුළත් කළා දෙන්නේ අපේ දේශීය කර්මාන්තකරුවන් රැකගන්න ඕන බඩු බාණ්ඩ අපේ දේශකර්මාන්තකරුවන් ආරක්ෂා කරන්න ඕන බඩු බාණ්ඩ හැබැයි අර වගේ සිංගප්පූරුවෙන් අපිට නොවන දේවල් අර 180ට ඇතුළත් කිරීම හරහා අපි උපාය නුවණ තුලින් මේවා ජයග්‍රහණය කළා දිනවා දැන් මේගල්ලෝ කියන කුණු ගේනවා කියලා අපිට අපේ රටේ තියෙන නීති සහ අපි බාසෙල් 3 ගිවිසුමට යටත් වෙලා තියෙන ජාත්‍යන්තර ගිවිසුමට ඒ තුලින් වෙන රටකින් වෙන රටකට කුණු ගෙනියන්න බෑ. ඉතින් අටපාස් සාදේන්ට මේක තේරෙන්නේ නැතුනට අපේ ගරු කතානායකතුමනි අපේ රටේ බුද්ධිමත් ජනතාවක් ඉන්නවා. වැදගත් ජනතාවක් ඉන්නවා. කරුණාකරන අධ්‍යයනය කරලා කතා කරන ජනතාවක් ඉන්නවා. ඒ ජනතාව දන්නවා මේ කුණු ගෙනින්න කරන ගිවිසුමක් නෙමෙයි කියලා. ඉතින් එහෙනම් අපිටත් පුළුවන් සිංගප්පූරුවට කුණු ගෙනියන්න. ඉතින් ඒ නිසා අපි වහාම මේ කිවිසුම ගරු වාසුදේව නානාකාර මැතිතුමා මුතුමාට ආදරය කරනවා අපි අපේ රටේ තියෙන අනවශ්‍ය කුණු ටිකක් තියෙනවා මේ පාර්ලිමේන්තුවේ තියෙනවා අපි ඒ ටික ඉස්සල්ලා මේ කිවිසුම තුලින් අරලා තමයි මේ කිවිසුමේ වැඩ පටන් ගන්න. ඒ නිසා අපි පැහැදිලිවම කියනවා මේ තුලින් රටට වාසියක් මිසක් අවාසියක් වෙන්නේ නැහැ. මේ කිවිසුමට විරුද්ධ දැන් මේ කිවිසුමේ 180 ගරු හර්ෂ සිල්වා මැතිතුමා සම්පූර්ණ වෙන්නේ අවුරුදු 15කට පස්සේ. අවුරුදු 15කින් තමයි 180 දක්වා ඒ බදු සහනේ හිමියන බාන්න මේ වෙන්නේ. මේගොල්ලන්ට ඕනේ තව අවුරුදු 15කිනුත් මේ රට මෙතනම තියන්න. මේ රට මෙතනම තියන්න. මේ විදියට මේගොල්ලන් කියන ජාතිවාදී වැඩවසම් ආර්ථිකය ගැන කතා කරන ඒවට යටත් වෙන පිරිසක් අර තියාගෙන තමන්ගේ දේශපාලන වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න පුළුවන් පිරිසක් තියාගෙන දේශපාලනය කරන්න තමයි මේගොල්ලන්ට ඕනේ. ඒ නිසා පැහැදිලිවම අපි කියනවා ගරු මූලාශ්‍ර මන්ත්‍රීවරුනි මේ කිවිසුමේ රටට වාසියක් මිසක් අවාසියක් වෙන්නේ නැහැ. අපේ රටේ අපනයන ආර්ථිකයට සාපේක්ෂව මේ රටවල අපනයන ආර්ථික ශක්තිමත්. අනිත් එක මේගොල්ලෝ කියනවා අපේ රටට කම්කරුව වෘත්තික වෙනවා කියලා. අපි කිවිසුමක් නැතුවත් අපේ රටට පහුගිය කාලේ රාජපක්ෂ යුගයේ කාලේ චීන කම්කරුව ආවා. මේ එක කිවිසුමක්වත් නැහැ. චීන කම්කරුව විශාල පිරිසක් වැඩ කරනවා. ඉතින් එහෙනම් මේගොල්ලෝ දැන් කියනවා කම්කරුව මෙහෙටයි කියලා. කම්කරුව මෙහෙට ඉන්නේ නැහැ. වෘත්තිකයෝ වෙනවා නම් එන්නේ ඒ අදාළ ආයෝජනය කරන සමාගමේ වැඩ කරන්න. අදාළ ආයෝජනය කරන සමාගමේ වැඩ කරන්න. අනිත් එක අපි හිතමු වෛද්‍යවරු කියලා දැන් ජේම්මක විරුද්ධයි. හැබැයි අපි දන්නවා ලංකාවේ වෛද්‍යවරුගේ වැටුපයි සිංගප්පූරුවේ වෛද්‍යවරු වැටුපයි. මම හොයලා බලමු සාමාන්‍යයෙන් මිලියන 3ක අතර වැටුපක් වෛද්‍යවරයෙක් ලබනවා. ඉතින් එහෙනම් මේ බොරු කතා වලින් රැවටෙන්න රැවටෙන්නේ නැහැ කියලා අපිට දැඩි විශ්වාසයක් තියෙනවා අපේ රටේ ජනතාව. එනිසා අපි මේ කිවිසුම තුලින් දේශීය කර්මාන්තකරුවා රැක ගන්නව විතරක් නෙමෙයි දේශීය කර්මාන්තකරුවාගේ නිෂ්පාදනවල ගුණාත්මකභාවය වැඩි කරන්න ප්‍රමිතිය වැඩි කරන්න අවශ්‍ය කටයුතු කරනවා. ඒ වගේ මේ ශක්තිය දෙනවා. ශක්තිය දෙනවා. අපනයන වර්ධනයට 50ක බදු සහනයක් දීලා දෙනවා අපනයන වර්ධනයට. ඒ වගේම ට්‍රේඩ් ඇඩ්ජස්ට්මන්ට් පැකේජ් එක දීලා තියෙනවා. ට්‍රේඩ් ඇඩ්ජස්ට්මන්ට් පැකේජ් එක දීලා තියෙනවා. ජාතික අපනයන උපාය මාර්ග මගින් ශක්තිය දීලා තියෙනවා. දැන් මේ දවස්වල අපි මේවා ගැන කතා කරද්දී මහින්ද රාජපක්ෂ මහත්තයා මම හිතන්නේ සිංගප්පූරුවේ ඉන්නේ. ඉතින් ඔව වැඩක් නැහැ කතා කරලා. ඒ වගේම ජාත්‍යන්තර ව්‍යවසායකයන් සමග හවුල් ව්‍යාපාර ගොඩනගන්න අපේ ව්‍යාපාරිකයන්ට අවස්ථා උදා කරලා දීලා ඒ තුලින් අපේ ව්‍යාපාරිකයන් ජාත්‍යන්තරයට අපනයනය කරන්න පුළුවන් භාණ්ඩ නිෂ්පාදනය කරන්න පුළුවන් ශක්තිය දෙන්න අවශ්‍ය කටයුතු කරනවා. ඒ වගේම ප්‍රමිතිය පිළිබඳව වග කියන ආයතන පිහිටවනවා. ප්‍රමිතිය පිළිබඳව වග කියන ආයතන පිහිටවනවා. ඒ නිසා අපි පැහැදිලිවම කියනවා ගරු ජාත්‍යන්තර උපාය මාර්ග අපේ ඇමතිතුමා මේ අටපාස් කෙනෙක් නෙවෙයි. එතුමා හොඳ බුද්ධිමතෙක්. හොඳ ව්‍යාපාරිකයෙක් විදිහට කටයුතු කරපු කෙනෙක්. හොඳ බෞද්ධයෙක්. රටට ආදරය කරන කෙනෙක්. එහෙම නැතුව අද බඩගෝස්තරවාදී අටපාස්ද? අටපාසා ඉන්නවා. ඔන්නම් කියන්න ඔය බලන්නකො කන යහපැත්ත හරවලා. ඔව් ඒ නිසා පැහැදිලිව අපි කියනවා රටට ආදරය කරන රට ඉස්සරහට යනවට දකින්න කැමති රටේ ජනතාවට අනාගතය නිර්මාණය කරන්න දකින්න කැමති පිරිසකට විරුද්ධව මෙහෙම චෝදනා කරනවට අපි විරුද්ධයි. ඒ නිසා ගරු මූලාශ්‍ර මන්ත්‍රීතුමනි මේ කිවිසුම හරහා නිර්මාණය වෙන නව වෙළඳපොළ විශේෂයෙන්ම සේවාංශය. දැන් අපේ අය නිතරම කතා කරන්නේ බාණ්ඩ නිෂ්පාදනංශය ගැන විතරයි. හැබැයි සේවාංශය තුලින් රටක් දියුණු කරන්න පුළුවන් නායකට හොඳම රට තමයි ශ්‍රී ලංකාව. මොකද අපේ රටේ පිහිටීම, ඒ වගේම අපේ රට තුළ ඉන්න බුද්ධිමතුන්ගේ ප්‍රමාණය එක්ක ගන්නකොට අපිට සේවාංශවල තුලින් විශාල සේවයක්, විශාල වර්ධනයක් අපේ රට ඇති කරන්න පුළුවන්. ඒ නිසා මේ ගිවිසුම තුලින් සේවාංශයේ විශාල පිබිදීමක් ඇති වෙනවා. සේවාංශයේ විශාල වර්ධනයක් ඇති වෙනවා. ඒ තුලින් අපිට විශාල වශයෙන් ෆොරින් ඩිරෙක්ට් ඉන්වෙස්ට්මන්ට් විශාල ප්‍රමාණයක් ගේන්න පුළුවන්. අපිට ඒ තුලින් විශාල ඩොලර් ප්‍රමාණයක් අපේ රට ගේන්න පුළුවන්. ඒ නිසා අද අපේ ලින් මැඩි ආර්ථිකය ගැන කතා කරනකොට, ලින් මැඩි සංස්කෘතිය ගැන කතා කරන පිරිසක් ඉන්න රටක අපි හිතනවා මේ රට ඉස්සරහට ගෙනියන්න පුළුවන් ගිවිසුමක් කියලා මේ විදිහට. අනිත් එක මේ සමහරු අපි කතා කරන හැම ගිවිසුමකටම විරුද්ධයි. දැන් බලන්න මේට කලින් අස්සම් කරලා තිනවා අපි පාකිස්තානය එක්ක ඉන්දියාව එක්ක ගිවිසුම්. ඒ ගිවිසුම් වලත් තියෙනවා මේ බදු සහනය දීලා තියෙනවා මේ පොල් වලට, වී වලට, ඒ වගේම අපද්‍රව්‍ය වලට. ඉතින් පාකිස්තානයෙන් ඉන්දියාවෙන් අපේ රට අපද්‍රව්‍ය වෙලා දිනවද? කසල ඇවිල්ලා දිනවද?
ගරු මන්තුමා ඔබතුමාට
විනාඩියක්. මේවා තනිකර පට්ටපල් බොරු.
විනාඩියක් ඉතුරුයි.
මේගොල්ලන්ට තේරෙන්නේ නැහැ මේවට ඇතුළත් කරලා තියෙන මොනවාද කියලා. ලංකාවේ HS කෝඩ් මට මං හිතරේ දන්නේ නැහැ. 7200ක් විතර මං හිතන්නේ හර්ස සිල්ලා මෙතුමා තියෙනවා. එතකොට අපි 100%ක් මේ ගිවිසුම තුලින් ඇතුළත් කරන්න ඕන නම් අපි මේ රටට වාසිදායක දේවල් ඒකෙන් ඈත් කරලා අපිට මේ ගිවිසුම තුලින් ප්‍රයෝජනට නොගන්න HS කෝඩ් එකකට ඇතුළත් කළා 80% සම්පූර්ණ කිරීම බුද්ධිමත් කටයුත්තක්. බුද්ධිමත් කටයුත්තක්. ඉතින් මේක තේරෙන්නේ නැහැ. මේක තේරුම් කරලා දෙන්නත් බෑ. තේරෙන විශාල පිරිසක් එහා පැත්තේ ඉන්නවා. හැබැයි නොතේරෙන කෙනාට ඔච්චරම තමයි. ඔච්චරම තමයි. ඒ නිසා පැහැදිලිවම කියනවා ගරු මූලාසන මන්ත්‍රීතුමනි, මේ තුලින් පැහැදිලිවම රටට ඉස්සරහට යන්න පුළුවන්. ඒ වගේම රට ඉතාම වේගෙන් දියුණුවේ මාර්ගයට යන්න පුළුවන්. ඒ වගේම මට තව
ඔබතුමාගේ කාලය අවසන්
කරන්න මට අන්තිම විනාඩිය දෙන්න. ඒ වගේම මේ මයිට කලින් කතා කරපු මේ කුරුබක්කිය කිව්වා මොකද්ද පෑලියගොඩ ප්‍රදේශයේ පොලිසියට බලපෑම් කරනවද කියලා. පොලිසියට බලපෑම් කරන කිසිම අමතිගොරෙක් අපේ ආණ්ඩුවේ නැහැ ගරු මුරාසන මන්ත්‍රීනි. ඒ ඉස්සර තමයි පොලිසියට බලපෑම් කරන්නේ. අපිට මතකයි ඔය ඉස්සලා කතා කරපු කුරුබක්කිය DIG මහත්වගේ තොප්පිය ගලවලා හිටපු ආරක්ෂක ලේකම් අර මේ හිට්ලර්ගේ දුරකතනය දුන්නා. ඒ වාද වෙන්නේ නැහැ. ඒ වගේ පොලිසියට අද තර්ජනය කරන, පොලිසිය හෙල්මට් ගලවන, පොලිසිය තොප්පිය ගලවන, OIC ගේ පුටු ඉඳ ගන්න ජාතිය සංස්කෘතියක් අද නැහැ. අද යහපාලනේ තියෙන අපේ ඇමතිවරු කවුරුත් බලපෑම් කරන්නේ නැහැ. අද පාතාලේ මර්ධන ගන්න අවශ්‍ය කටයුතු කරලා තියෙනවා. අද ඒ වගේ වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙනවා. අද පාතාල කල්ලි කණ්ඩායම් කවුරුවත් අපේ ඇමති ඇමතිතුරුන්ගේ ඔඩොක්කුවේ නැහැ, කිරිපවන්නේ නැහැ. අපිට මත්කුඩු ජාවාරංකාරයෝ නැහැ මේ ඇමති ඇමතිතුරුවත. මත්කුඩු ජාවාරම් කරන අය බේරගත්තෝ ඒ පැත්තේ ඉන්නේ. කන්ටේනර් පිටින් මත්කුඩු ගෙනාපු අය
ඉන්නේ. ඒ
නිසා පැහැදිලිවම කියන ඔය කියන ජාතිය කවුරුවත් දේශපාලඥයෝ පොලිස් දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා පොලිසියට තර්ජනය කළවත් බලපෑම් කළවත් නැහැ කියන එක මම පැහැදිලිවම කියනවා. බොහොම ස්තුතියි ඔබතුමාට.
Honorable Douglas Devananda got 12 minutes.
சபைகளுக்கு தலைமை தாங்குகின்ற கௌரவ உறுப்பினர் அவர்களே, இந்தியா தினம் இலங்கை
சிங்கப்பூர்
இந்தியா தினம் இலங்கை சிங்கப்பூர் வர்த்தக ஒப்பந்தம் குறித்த விவாதம் இங்கே நடைபெறுகின்றது. இதில் கலந்து கொண்டு எனது கருத்துக்களையும் பதிவு செய்வதற்கு வாய்ப்பு வழங்கியமை தொடர்பில் முதலில் எனது நன்றியை தெரிவித்துக் கொள்கின்றேன். இறக்குமதிகள், வரி அறவீடுகள், விற்பனைகள் என்ற முக்கோண நிலையில், அதாவது உள்ளூர் உற்பத்திகளை ஏற்றுமதிகளை பற்றி கவலைப்படாத இறக்குமதிகள், மக்களின் வறுமை நிலைமையினை பற்றி கவலைப்படாத வரிகள் விதிப்பு, நாட்டை பற்றிய கவலைப்படாத நாட்டின் சொத்துக்களை விற்பனை செய்தல் என்ற முக்கோணத்தில் இந்த நாடு திண்டாடி கொண்டிருக்கின்ற நிலையில் இத்தகைய வர்த்தக மற்றும் ஏனைய ஒப்பந்தங்கள் குறித்தும் கதைக்கப்பட்டு வருகின்றது. இலங்கை சிங்கப்பூர் வர்த்தக ஒப்பந்தத்திற்கு வருவதற்கு முன்பாக இன்னும் ஒரு ஒப்பந்தம் தொடர்பிலான சில சந்தேகங்கள் இங்கே வெளிப்படுத்த விரும்புகின்றேன். திருவோணமலையை மையப்படுத்தியதாக வடக்கில் முல்லைத்தீவிலிருந்து கிழக்கில் மட்டக்களப்பு வரையிலான கடற்பிரதேசங்களை உள்ளடக்கியதாக எண்ணெய் மற்றும் எரிவாயு வளங்கள் தொடர்பிலான ஆய்வுகள் மேற்கொள்ளல் என்ற பெயரில் அமெரிக்காவின் சுலும் பேக்கர் என்ற நிறுவனம் இலங்கையின் பெட்ரோலிய வள அபிவிருத்தி அமைச்சுடன் கடந்த மே மாதம் 30ஆம் தேதி ஓர் ஒப்பந்தத்தில் கைச்சாத்திடப்பட்டுள்ளதாக அறிய முடிகின்றது. இத்தகைய திட்டங்கள் இந்த நாட்டில் ஏனைய கடற்பிரதேசங்களிலும் மேற்கொள்ளப்பட உள்ளதாக நீங்கள் கூறினாலும் அது எந்தளவிற்கு சாத்தியமாகும் என்பதை உங்களால் கூற முடியாது என்றே நான் கருதுகின்றேன். ஏனெனில் இத்திட்டத்தின் நோக்கமானது கிழக்கு கடற்பிரதேசங்களை மாத்திரம் இலக்காக கொண்டு அமெரிக்காவின் இராணுவ கேந்திர நலன்களுடன் ஒன்றாக கலந்ததாக இருப்பதாகவே தெரிய வருகின்றது. 2016ஆம் ஆண்டு காலகட்டத்திலும் இத்தகைய கிழக்கு கடற்பிரதேசத்தில் எண்ணெய் வள ஆய்வுகள் மேற்கொள்ளப் போவதாக கூறப்பட்டு பிரெஞ்சு நிறுவனமான டோட்டோல் என்னும் நிறுவனத்துடன் ஒப்பந்தம் செய்யப்பட்டு பின்னர் அந்த ஒப்பந்தம் கைவிடப்பட்டமைக்கும் தற்போது அதே விதமானோர் ஒப்பந்தம் அமெரிக்க நிறுவனத்துடன் செய்து கொள்ளப்பட்டமைக்கும் இடையில் தொடர்புகள் ஏதேனும் இருக்கின்றனவா என்று கேட்க விரும்புகின்றேன். அதே நேரம் இத்தகைய திட்டங்களினூடாக வடக்கு கிழக்கு மாகாணங்களில் தற்போதைய நிலை கொண்டுள்ள குடிப்பெரம்பலை சிதைத்துவிட்டு பல்வேறு குடியேற்றங்களை மேற்கொள்வதற்கு திட்டங்கள் தீட்டப்பட்டு வருவதாகவும் எமது மக்கள் மத்தியில் சந்தேகங்கள் எழுந்துள்ளன என்பதையும் இங்கு சுட்டிக்காட்ட விரும்புகின்றேன். அத்துடன் மேற்குலகின் போட்டிக்களமாக கிழக்கு பிரதேசத்தினை மாற்றுவதற்காகவே இந்த அரசு தற்போது செயல்பட்டு வருவதாகவும் எமது மக்கள் மத்தியில் கருத்துக்கள் நிலவுகின்றன. அந்த வகையில் சர்வதேசம் தலையிட வேண்டும் சர்வதேசம் தலையிட வேண்டும் என எதிர்கருத்தாலும் சில தமிழ் தலைவர்கள் கூறுவதைப் போல் அந்த சர்வதேச தலையீடு இதுதானா என்று கேட்க விரும்புகின்றேன். ஏற்கனவே ஒரு மாபெரும் யுத்த மோதலினை சந்தித்து துவண்டு போயிருக்கின்ற எமது மக்கள் தலை நிமிரக்கூடிய வழிவகைகளை உரிய முறையில் மேற்கொள்ளாமல் மீண்டும் அங்கு ஓர் இராணுவ கேந்திர நலன் சார்ந்த செயல்பாடுகளுக்கு இடம் கொடுப்பதானது எமது மக்களை மேலும் புண்படுத்தி பார்க்கின்ற செயலாகும் என்றே சுட்டிக்காட்ட விரும்புகின்றேன். இப்போது கூட வடக்கு கிழக்கு கடற்பிரதேசங்களில் எமது கடற்தொழிலாளர்கள் சுதந்திரமாக கடற்தொழிலில் ஈடுபடுவதற்கு பல்வேறு தடைகள் மேற்கொள்ளப்பட்டு வருகின்றன. வடக்கு கிழக்கு தவிர்ந்த ஏனைய மாவட்டங்களின் கடற்தொழிலாளர்களது சட்டவிரோதமான தொழில் நடவடிக்கைகள் மற்றும் இந்திய கடற்தொழிலாளர்களின் எல்லை மீறியதும் தர செய்யப்பட்ட உபகரணங்களை கொண்டதுமான கடற்தொழில் முயற்சிகள் என்பவற்றின் முன்பாக எமது கடற்தொழிலாளர்களின் வாழ்வாதாரங்களும் எமது கடல் பகுதிகளின் வளங்களும் இன்று கேள்விக்குறியாக்கப்பட்டு வருகின்றன. இந்த நிலைமையில் எண்ணெய் ஆய்வுகள் என்றும் இராணுவ நலன்கள் என்றும் ஒவ்வொரு நாடுகள் வந்து எமது பகுதிகளில் நிலை கொள்ளுமானால் அதனால் ஏற்படக்கூடிய எமது மக்களுக்கும் எமது பகுதிகளுக்குமான பாதிப்புகள் தொடர்பில் நாம் சிந்திக்க வேண்டியவர்களாக இருக்கின்றோம் என்பதையும் இங்கு வலியுறுத்தி கூற விரும்புகின்றேன். இன்று சட்ட ரீதியாக பிரிக்கப்பட்டிருப்பினும் கூட ஒருங்கிணைந்த வடக்கு கிழக்கு மாகாணங்களில் சுயாட்சிக்காகவே நாங்கள் கடந்த காலங்களில் பாரிய அர்ப்பணிப்புகளுடன் போராடி வந்திருக்கின்றோம். அந்த போராட்டமானது இணைந்த வடக்கு கிழக்கு மாகாண சபை உருவாக்கம் பெற்றதுடன் முடிவுக்கு கொண்டு வரப்பட்டது. அதன் பின்னர் தொடர்ந்திருந்த வன்முறைகளுக்கும் எமக்கு எவ்விதமான தொடர்புகளும் கிடையாது. இன்று கூட இணைந்த வடக்கு கிழக்கு மாகாணங்களையே நாங்கள் விரும்புகின்றோம். முஸ்லீம் மக்களது பூரணமான விருப்புகளை இதற்காக நாங்கள் வென்றெடுக்க வேண்டியிருக்கின்றது. அதற்காக நிறையவே உழைக்க வேண்டியிருக்கின்றது. இருப்பினும் இன்று நிர்வாக ரீதியில் பிரிந்திருந்தாலும் வடக்கு கிழக்கும் எமது பூர்வீக வாழ்விடங்கள் என்ற பற்றுதலுடனேயே நாங்கள் செயல்பட்டு வருகின்றோம். அதற்காக வடக்கு கிழக்கு மாகாணங்களை வெளிநாடுகளுக்கு தாரவார்க்காதீர்கள், நாட்டின் ஏனைய பகுதிகளை தாரவார்த்து கொடுங்கள் என நான் கூறுவதாக அவரும் அர்த்தம் கொள்ளக்கூடாது. திருமலையாகட்டும் அம்பாந்தோட்டையாகட்டும் மொனராகலையாகட்டும் காளியாகட்டும் கொழும்பாகட்டும் இந்த நாட்டில் சுய உற்பத்தி துறைகளை மேம்படுத்தாமலும் புதிய ஏற்றுமதிகளுக்கான புதிய தொழில்துறைகளை உருவாக்காமலும் வெறும் இறக்குமதிகளை மாத்திரம் நினைவில் வைத்து கொண்டு இந்த நாட்டின் சொத்துக்களை விற்பது வெளிநாட்டு கடன் பெறுவது என்கின்ற கனவுகளில் இருந்து கொண்டு மாத்திரம் செயல்படாதீர்கள் என்றே வலியுறுத்த விரும்புகின்றேன். இரவு 12 மணிக்கு எரிபொருளின் விலையை கூட்டுகிறீர்கள், மறுநாள் பகல் 12 மணிக்கு குறைக்கின்றீர்கள், பின்னர் சில நாட்கள் சென்று மீண்டும் இரவு 12 மணிக்கு கூட்டுகின்றீர்கள். இந்த வகையில் உங்களுக்கே விளப்பமில்லாத ஆட்சி முறையினை நீங்கள் மேற்கொண்டு வரும்பொழுது பொதுமக்களுக்கு என்ன விளங்கப் போகின்றது, என்ன நடக்கப் போகின்றது என்ற கேள்வியை எழுகின்றது. இப்போது இந்த இலங்கை சிங்கப்பூர் வர்த்தக ஒப்பந்தத்து தொடர்பில் பல்வேறு கேள்விகள் நமது மக்கள் மத்தியில் இருக்கின்றன. மேற்படி ஒப்பந்தம் காரணமாக சிங்கப்பூர் வர்த்தகம் மற்றும் கைத்தொழில் அமைச்சின் பிரசுரம் ஒன்றில் கூறப்பட்டுள்ளதாக தெரிய வருகின்றது. அதாவது சிங்கப்பூர் பொருட்களுக்கான இறக்குமதி வரியாக இலங்கைக்கு கிடைக்கின்ற நிதியில் குறைந்தபட்சமாக 150 கோடி ரூபாய் வரி வருமானத்தை மேற்படி ஒப்பந்தம் காரணமாக இலங்கை இழக்கின்ற நிலை ஏற்படும் என கூறப்படுகின்றது. இதற்கு பதிலாக இலங்கையிலிருந்து சிங்கப்பூருக்கான ஏற்றுமதிக்கென என்ன கிடைத்துள்ளது என்ற கேள்விக்கு என்ன பதில் உங்களிடம் இருக்கின்றது என்ற கேள்வியை எழுகின்றது. சிங்கப்பூர் நாட்டை பொறுத்தவரையில் அந்த நாடானது பொதுவாகவே இறக்குமதிகளின் வரிகளை ஒருதலைப்பட்சமாக மிகவும் குறைந்த மட்டத்தில் வைத்து கொள்ளுகின்ற நாடு என்றே கூறப்படுகின்றது. இந்த நிலையில் சிங்கப்பூரானது இதற்கு முன்பிருந்தே உலகின் அனைத்து நாடுகளுக்குமாக இறக்குமதி வரி விலக்களித்துள்ள பொருட்களுக்கே இலங்கைக்கு வரி சலுகை வழங்கியுள்ளதாகவும் கூறப்படுகின்றது. அதே நேரம் மேற்படி ஒப்பந்தத்தில் உள்ளாக்கப்பட்டிருக்கும் ஒரு பொருளின் பெறுமதிக்கு சிங்கப்பூரில் வைத்து சேர்க்கப்படுகின்ற பெறுமதியினை அளவிடுவதற்கான நிபந்தனையானது மிகவும் பலவீனமான நிலையில் இருப்பதாகவும் கூறப்படுகின்றது. இந்த வகையில் பார்க்கின்ற பொழுது உலகில் ஏனைய நாடுகளில் உற்பத்தி செய்யப்படுகின்ற பொருட்களுக்கும் சிங்கப்பூர் ஊடாக இலங்கைக்கு வரி விலக்கு அளிப்புடன் நுழையப் போகின்றனவா என கேட்க விரும்புகின்றேன். எனவே இத்தகைய ஒப்பந்தங்களை மேற்கொள்ளப்படுகின்ற போது தன்னிச்சையான முடிவுகளை எட்டிக்கொண்டு செயல்படாமல் எமது நாட்டிற்கு பொருத்தமான வகையிலான அது சார்ந்த ஆய்வுகளை மேற்கொண்டே ஒப்பந்தங்கள் கைச்சாத்திடப்பட வேண்டும். அதே நேரம் எமது நாட்டுக்கு அதிக அளவிலான வர்த்தக நிலுவையுள்ள நாடுகளுடன் பொருளாதார மற்றும் வர்த்தக ஒப்பந்தங்களை மேற்கொள்வதற்கு அதிதீவிர முனைப்பு காட்டுவதால் வர்த்தக நிலுவைகள் அதிகரித்து இந்த நாடு மேலும் பாரிய பொருளாதார சிக்கலுக்கு எதிர்காலத்தில் முகம் கொடுக்க நேரிடும் என்ற எச்சரிக்கையை இங்கு முன்கூட்டியே ஞாபகப்படுத்த விரும்புகின்றேன். இத்தகைய செயல்பாடுகள் காரணமாக இந்த நாட்டிலிருந்து மிக அதிக அளவில் வெளியேற்றப்படுகின்ற நிதியை மீள நாட்டிற்குள் எவ்வாறு கொண்டு வரப்போகின்றீர்கள் என்பது குறித்து என்ன திட்டங்கள் உங்களிடம் இருக்கின்றன என்று கேட்க விரும்புகின்றேன். மத்திய கிழக்கு நாடுகளுக்கு ஆட்களை அனுப்பி வேலை செய்விப்பதா, இந்த நாட்டில் இன்னும் எஞ்சி இருக்கின்ற சொத்துக்களை விற்பதா, அல்லது மேலும் மேலும் வெளிநாட்டு கடன்களை பெற்றா, எப்படி இந்த நிதியை மீள எமது நாட்டுக்குள் கொண்டு வரப்போகின்றீர்கள் என்றே கேட்க விரும்புகின்றேன். சிங்கப்பூர் நாட்டுடன் வர்த்தக ஒப்பந்தம்
ஒன்று
மீள எமது நாட்டிற்குள் கொண்டு வரப்போகின்றீர்கள் என்றே கேள்வி கேட்க விரும்புகின்றேன். சிங்கப்பூர் நாட்டுடன் வர்த்தக ஒப்பந்தம் ஒன்று கைச்சாத்திடப்படுவதற்கு அனைத்து ஏற்பாடுகளும் தயாராக இருந்தபோது அதற்கு முன்பதாக மேற்படி ஒப்பந்தம் தொடர்பில் இலங்கை சார்பில் பேச்சுவார்த்தைகளில் கலந்து கொள்ளவிருந்த குழுவிலிருந்து ஒரு சிலரை இதே ஒப்பந்தம் சார்பில் பேச்சுவார்த்தைகளில் கலந்து கொள்ளவிருந்த சிங்கப்பூர் குழுவின் பிரதானிகளிடம் பயிற்சி பெறுவதற்கு அனுப்பி வைத்துள்ள உங்களது செயற்பாட்டினை என்னவென்று சொல்வதென உங்களிடம் கேட்க விரும்புகின்றேன். உங்களது இத்தகைய செயல்பாடுகளிலிருந்து இந்த ஒப்பந்தம் எத்தகையதாக இருக்கும் என்பது குறித்து இந்த நாட்டு மக்கள் உணர்ந்து கொள்வார்கள் என்றே நினைக்கின்றேன். அதேவேளை வடக்கு கிழக்கின் கரையோரங்களை மூலதனமாக கொண்டு வெளிநாடுகளுடன் ஒப்பந்தம் செய்யப்பட்டிருக்கின்றது. இலங்கையை பெரும் போதைப்பொருள் விநியோக மையமாக மாற்றிக்கொண்டிருக்கும் போதைப்பொருள் விநியோக பாதையாக காணப்படும் கடல் பிரதேசத்தை முழுமையாக கண்காணிக்க இந்த அரசாங்கத்தால் ஏன் முடியாமல் இருக்கின்றது? யுத்தம் நடைபெற்ற காலத்தில் கடல் வழியாக ஆயுதக்கப்பல் நுழைந்து விடாமல் இருப்பதிலும் கடல் மார்க்கமாக ஆயுததாரிகளின் போக்குவரத்து சாத்தியமாகிவிடக்கூடாது என்பதிலும் திட்டமிட்டு செயலாற்றிய இலங்கை கடற்படையினரால் இப்போது போதைப்பொருள் கடத்தலுக்கு எதிராக அவ்விதமாக ஏன் செயல்பட
முடியும்?
கடற்பாதுகாப்பு உறுதிப்படுத்தப்படுமானால் கடல் மார்க்கமாக இலங்கைக்குள் கொண்டு வரப்படும் போதைப்பொருள் விநியோகத்தையும் எமது கடற்தொழிலாளர்களின் வாழ்வாதாரத்தை பாதிக்கும் அத்துமீறிய மீன்பிடியாளர்களையும் தடுக்கலாம். ஆகவே விமானம் மூலம் நடைபெறும் போதைப்பொருள் கடத்தலை ஓரளவுக்கு கட்டுப்படுத்த முடியுமாக இருந்த போதிலும் கடல் மார்க்கமாகவே பெருமளவு போதைப்பொருள் நாட்டுக்குள் கொண்டு வரப்படுவதற்கு வாய்ப்புகள் இருக்கின்றன.
ப்ளீஸ் வைண்ட் அப்.
நன்றி.
தேங்க்யூ.